ඊළඟට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 2 යටතේ මේ ප්‍රශ්න ගරු විපක්ෂ නායකතුමා.
ඔව් නියෝජ්‍ය කතා නායකතුමනි, මේ අපේ සභා නායකතුමාට තියෙන මට තව කාරණාවක් ඊට පෙර ඉදිරිපත් කරන්න. ඔබතුමාගේ අවසරය මත සභා නායකතුමා, ඔබතුමා දන්නවා ඔබත් මමත් චන්දිල්ලන දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශ විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ සුදත් වික්‍රමරත්න නීතිඥතුමා, සංවිධායකතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. අපේ කණ්ඩායමකුත් ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා බලන්න. මම මේක මීට පෙරත් ඉදිරිපත් කරා, නමුත් කිසිම පියවරක් මේ වෙනතෙක් ලැබිලා නැහැ. මම ඉදිරිපත් කරන්නේ නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සමුපකාර බැංකුවේ තැන්පතු වංචාව පිළිබඳව. නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ ග්‍රාමීය බැංකු අංශයේ ශාඛා 24ක ලක්ෂයකට අධික ගනුදෙනුකරුවන් පිරිසකගේ රුපියල් මිලියන 540ක්, ඒ කියන්නේ ලක්ෂ 5400ක තැන්පතු ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්ට්‍රස්ට් ආයතනය ඒ මූල්‍ය වංචාව කළා තිබෙනවා. දැන් මේ වංචාව සිදු වෙලා අවුරුදු 10කට වැඩි කාලයක්. ඔබතුමා මං හිතන්නේ මේ ගැන දන්නවා. මම 2021 නොවැම්බර් 27 වෙනිදා ස්ථාවර නියෝග යටතේ මේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඇහුවාම ඇමතිවරයා ලබා දුන්නු පිළිතුරින් ඇත්තටම අපි සෑහීමට පත්ුනේත් නැහැ. තාමත් මේ තැන්පත්කරුවන්ගේ මුදල් ටික ආපහු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් නැහැ. එතකොට ඇයි මේ වර්තමාන රජයට මේ ඉන්ට්‍රස්ට් කියන ආයතනයේ මේ සිදු කරලා තිබෙන මූල්‍ය වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්නට බැරි? දැන් ඔබතුමාගේ එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්නේ අගමැතිතුමා. දැන් අගමැතිතුමාත් දන්නවා මේ ප්‍රශ්නේ. මේක අවිස්සාවේල්ල මැතිවරණ කොට්ටාසයේ කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂයකට අධික ප්‍රමාණයක් අසහනයට පීඩණයට ලොකු ගැටලුවකට පත්වලා තිබෙනවා. එවන් තත්ත්වයක් තිබියදී ඇයි මේ ඉන්ට්‍රස්ට් කියන ආයතනය මේ කරපු මූල්‍ය වංචාව පිළිබඳව ඇයි ක්‍රියාමාර්ග ගන්න නැත්තේ? මොකද මේ තැන්පත්කරුවන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රජය ලබා දෙන උත්තරේ? මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, 2021 මම මේ ප්‍රශ්නේ මතු කරා, දැනුත් මතු කරනවා, නැගෙනහිර හේගාගම් කෝරළේ විවිධ සේවා සමුපකාර බැංකුවේ ඒ අරමුදල් තැන්පත් කරලා ඒ ඉන්ට්‍රස්ට් ආයතනය ඒ කරපු මූල්‍ය වංචාව තුළින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අසහනයට පීඩනයට ලක් වෙලා තිබෙනවා. කරුණා කරලා රජයෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව වහා ක්‍රියාමාර්ගයක් අරගෙන තැන්පත්කරුවන්ට මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්න කියලා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, කරු විපක්ෂ නායකතුමා පැවසු ආකාරයටම මේ වසර 10කට ආසන්න කාලයක් මේ ගත වෙලා තියෙනවා. මේ පිළිබඳව මීට අවුරුදු කීපයකට පෙරත් අවධානය යොමු කළා. ඉන්ට්‍රස්ට් කියන මුල්‍ය සමාගමේ තමයි මේ ස්ථාවර තැන්පතු යොදලා තියෙන්නේ. ඉතින් මේ විෂය සමුපාකාර සහ ආහාර සම්බන්ධ විෂයට අදාළ අමාත්‍යංශයට අදාළ ප්‍රශ්නයක්. මම ඒ පිළිබඳව අදාළ අමාත්‍යතුමාට යොමු කළා, ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්න ගන්න ක්‍රියාමාර්ගයත් ඒ අමාත්‍යංශ හරහා තමයි ගන්න වෙන්නේ.
හොඳයි. විපක්ෂ නායකතුමා 27-2
ප්‍රශ්නේ මම මේ ගරු අමාත්‍යතුමාට කියන්න කැමති, පහුගිය මැතිවරණයේදී ඔබතුමාටත් ඡන්දය දුන්න කොළඹ දිස්ත්‍රික්කයේ මේ විපතට පත්වුණු ජනතාව මටත් ඡන්දය දුන්නා. එතකොට ඒ අයට මං ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, මේක වෙනත් විෂයක් බාර ඇමතිවරයයි කියලා එහෙම කියන්නේ නැතුව මේ ප්‍රශ්නය මහා බරපතල ප්‍රශ්නයක්. ලක්ෂයකට ආසන්න තැන්පත්කරුවන් විපතට පත්වුණු ප්‍රශ්නයක්. එතකොට මේ ආයතනය ඉන්ට්‍රස්ට් කම්පනි එක කාටද අයිති? කාගේද සම්බන්ධකම් නැහැ. මේකට තියෙනවා යම් යම් ප්‍රබලින්ගේ සම්බන්ධකම්. මම මේවා නංගම් කියන්නේ නැහැ. ඒක ඔබතුමාලා හොයලා බලන්න ස්වාධීන පරීක්ෂණයක් තුළ. ඉතින් මේ ඉන්ට්‍රස්ට් කම්පනිය ක්‍රියාත්මක කරපු මේ මුදල් ජාවාර මේ තැන්පත්කරුවන්ගේ එසේ මෙසේ ගාණක් නෙවෙයි ඇමතිතුමා, ලක්ෂ 5400ක්, 540 මිලියන්, මිලියන් 540ක්. ඉතින් මං ඉල්ලීමක් කරනවා ඔබතුමාට යාබදවින් අපේ මුදල් ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයාගෙන් මට ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේක පිළිබඳව අවධානය යොමු කරලා වහාම විසඳුමක් අවශ්‍යයි. දැන් අවුරුදු 10කට වැඩි කාලයක් මිනිස්සු බලාගෙන ඉන්නවා, ඒ ජනතාව බලාගෙන ඉන්නවා විසඳුමක් එනකම්. ඒ විසඳුම ලබා දෙන්න කටයුතු කරන්න.
ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් මීට අවස්ථා කීපයකදීම ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා විසින් හිටපු ඇමතිතුමා විසින් එතුමා සභාපතිතුමා දරන කමිටුව තුලත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා මහ බැංකුව ඇතුළු අනිකුත් සියලු නිලධාරීන් ගෙනල්ලා. මේ ප්‍රශ්නය අපේ රටේ පළවෙනි වතාවට ඇති වෙච්ච කාරණයක් නෙවෙයි, ඒක අපි පිළිගන්නවා. නමුත් ඒකට විසඳුමක් ලබා දිය යුතුයි කියලත් අපි විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටම කරන්න ඕන විසඳුම ගැන සාකච්ඡා කරනවා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක කාටවත් අපහාසයක් කිරීම සඳහා නෙවෙයි. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 27/2 යටතේ ඔබතුමා ප්‍රශ්නයක් අහලා තියෙනවා, උත්තරයක් අපිට ලබා දෙන්න තියෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මේ අගතියට පත්වෙච්ච පාර්ශවය ගැලරියට අරගෙන එනවා. ගැලරියට අරගෙන ඇවිල්ලා 27/2 අහන්නේ නැතුව එතුමා ඒ ප්‍රශ්නයට සාධාරණයක් කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මේ වෙනකොටම ගාමිණී ලොග්ගේ ඇමතිතුමා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. එතුමා ලබා දිය යුතු පිළිතුරු පිළිබඳවත් අවධානයෙන් කටයුතු කරනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ විදිහට අපි පාර්ලිමේන්තුවේ කාලය විනාශ කරනවද? දැන් මෙතුමා ඉස්කෝලවලටත් ගිහිල්ලා දේශපාලනය කතා කරනවා. දැන් පාර්ලිමේන්තුවටත් මේ විදිහට දිගින් දිගටම එතුමාගේ වරප්‍රසාදය පාවිච්චි කරලා එක එක කණ්ඩායම් ගෙනල්ලා 27/2 අහන්නේ නැතුව අනික් ඔක්කොම දේවල් අහන්නේ යනවන කොහොමද අපි පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කරගන්නේ? දැන් 12:10 වෙලාව. ඔබතුමා ඇත්තට සාධාරණව කතා නැහැ. ඔබතුමා හැම මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතාන්තුමනි, මේ සම්බන්ධයෙන් කරුණාකරලා අවධානය යොමු කරන්න. මොකද එහෙම නැති වුණොත් අපිට සිදුවෙනවා මෙතුමා අහන 27/2 ප්‍රශ්නේ කොච්චර බදගත්කමක් තිබ්බත් ඊට පිළිතුරු ලබා නොදී අනික් කටයුතු වලට යන්න. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
හදයි කරුණාකරලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මම ප්‍රශ්නේ අහන්නම්. හැබැයි මම එකක් මතක් කරන්න කැමතියි. මේ 105,400ක සල්ලි තැන්පත් මේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ අවට දිස්ත්‍රික්කවල ලක්ෂයක් ජනතාව වෙනුවෙන් මම කතා කරේ. මේ පුද්ගලයෝ ගැලරියකට ආවද පාර්ලිමේන්තුවට ආවේ මේ කයිවාරු අහන්න නෙවෙයි. උත්තර
නැහැ.
ඔබතුමා ඉගෙන ගන්න මහජන නියෝජිතයෝගේ කාර්යභාරය ඡන්දයක් ලබාගත්තු පුද්ගලින්ගේ දුක්ගැනවිල්ලක් තියෙනවා
නේද? මේක එක්කෙනෙකු දුක්ගැනවිල්ල,
මේක මගේ පෞද්ගලික දුක්ගැනවිල්ල නෙවෙයි. මේක ලක්ෂයක දුක්ගැනවිල්ලක්. මම අහනවා මගේ ප්‍රශ්නේ.
හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මාධ්‍යමත්වමා.
මම
නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ වාදයකට යන්න නෙවෙයි. මෙතුමා කරන වැඩවලදී එතුමාට යම්කිසි කාරණයක් අපි කතා කරොත් එහෙම සමච්චලයට ලක් කරන්න පුළුවන්. මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබ්බා ගරු නියෝජ්‍ය කතානායකතුමනේ. මිලියන 22ක අර්බුදයක් තිබ්බා. හැබැයි මේ 22ක අර්බුදේ විසඳන්න කියද්දි මෙතුමා එතනින් පැනලා ගියා. හැබැයි මෙතුමා එතනින් පැනලා ගිහිල්ලා මේ විදියට දේශපාලනය වෙනුවෙන් නම් සියලුම කාලය වැය කරන්නේ මං ගැන පාර්ලිමේන්තුවේකට පාවිච්චි කරන්න එපා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අපිට
ඉදිරිපත් තියෙනවා. ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරන්න.
මට ඒකට උත්තරයක් දෙන්නට ඕන මේ නියෝජ්‍ය කතානායකතුමනි. මෙතුමා කියනවා මං පැනලා ගියයි කියලා. පැනලා ගිහිල්ලා කෙහෙලියට අතිස්සුවා. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරනකොට, බෙහෙත් වංචාව ක්‍රියාත්මක කරනකොට, ඖෂධ වංචාව ක්‍රියාත්මක කරනකොට, ලැජ්ජ නැතුව වස්ත්‍රයක් අරගෙන ඇවිල්ලා
විපක්ෂ නායකතුමා ඔබතුමාගේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න
වංචනික ක්‍රියාවක් වෙනකොට ලැජ්ජ නැතුව වස්ත්‍රයක් අරගෙන ඇවිල්ලා අතිස්සුවා. අත උස්සපු 113න් එක්කෙනෙක්
ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මේ කෙලිය රකගන්න අත් උස්සපු
විපක්ෂ නායකයෝ ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට සභාව කරගෙන යන අපහසුතාවයට පත් වෙන ඔහොම සිසිතු වුණොත්.
හරි, ඉදිරිපත් කරන්න. හරි හරි හරි.
නෑ, ඊට පස්සේ දැන් ඕකටත් ආයෙත්
ඉතින් ගානක් හම්බුනේ දන්නේ නෑ.
කරුණාකරලා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නැත්නම් ඊළඟ අවස්ථාවට අපේ රත්න හාමුදුරන්ට දෙන්න සිද්ධ වෙනවා.
ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වෙනවා. කෙසේ නමුත් සීමිත ශ්‍රමදායකත්වයේ හෝ ප්‍රාග්ධන යෙදවුම් හේතුවෙන් හෝ ආර්ථික අර්බුදයේ හමුවේ මෙම කර්මාන්ත ශේෂ්ත්‍රයේම බරපතල බිඳ වැටීමකට ලක්ව තිබේ. අර්බුදයට පත් වූ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙත සහකම්පණයෙන් යුතු ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව හමුවේ කරුණු ගෙනහැර දැක්වුවත් මෙතෙක් රජය විසින් ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා නැහැ. ශ්‍රී ලංකාවේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම තක්සේරු කිරීමේ සමීක්ෂණයක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 මාර්තු මාසයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව impact of economic crisis on MSMEs. MSMEs කියන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකින් නම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවේ කරුණු කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු කිරීම සඳහා සහ මෙම ව්‍යාපාර ශේෂ්ත්‍රයේ වර්තමානයේ මුහුණ පා ඇති තත්ත්වෙන් මුදවා ගැනීමේ අරමුණෙන් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. උක්ත වාර්තාවට අනුව 2023 වර්ෂයේ ආරම්භ වන විට ආර්ථික අර්බුදය හා කෝවිඩ් අසංගත තත්ත්වයේ හේතුවෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59,100ක් තාවකාලිකව වැසී ගොස් ඇති අතර තවත් ව්‍යාපාර 2,400,100ක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී නැවත ඔවුන්ගේ ව්‍යවසායකත්වය හා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය සතුව ඇති නිශ්චිත වැඩපිළිවෙල කුමක්ද? එහෙම වැඩපිළිවෙලක් තිබෙනවා නම් එහි ප්‍රගතිය කවරේද? කාන්තා ව්‍යවසායකින් සතු ව්‍යාපාර 11,700ක් තාවකාලිකව සහ 27,600ක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙනවා. 52%ක් පමණ වූ කාන්තා ජනගහනයෙන් පවතින රටක් තුළ මෙලෙස අර්බුදයට ලක් වූ කාන්තා ව්‍යවසායකත්වය හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කරලීම උදෙසා කාන්තා ව්‍යවසායකින් ඉලක්ක කරගත් නිශ්චිත වැඩපිළිවෙලක් මේ රජය සතු වේද? එසේ තිබෙනවා නම් කාන්තා ව්‍යවසායකත්වය මේ මරුගුලින් බේරා ගන්නට ක්‍රියාත්මක කරන රජයේ වැඩපිළිවෙල කුමක්ද? 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%කින් පමණ වැසී ඇති බව වාර්තා වෙනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සාමාන්‍යයෙන් සේවකින් 6,200 අතර ප්‍රමාණයක් සේවය කරනවා. මෙම ව්‍යාපාර හේතුවෙන් විශාල පිරිසකට සිය ජීවනෝපාය මෙන්ම රැකියා අහිමි වීමද සිදු වී තිබෙනවා. මධ්‍යම පරිමාණ කර්මාන්ත හරි අඩකින් පමණ කෙටි කාලයක් තුළ අඩුවීමේ ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් රජය යම් අධ්‍යයනයක් කර තිබේද? එසේනම් ඒ අධ්‍යයනයෙන් ලැබුණු නිගමන ඒ ප්‍රශ්න ගැටළුවලට විසඳුම් සපයන්නට උත්තර සපයන්නට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 2018 සිට 2022 දක්වා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශේෂ්ත්‍රෙහි රැකියා 245,400ක පැහැදිලි අඩුවීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. මතක තබා ගන්න මේ වාර්තා ඔක්කොම ජනසංඛ්‍යා ලේඛන වාර්තා. මෙසේ රැකියා අහිමි වූවන් නැවත රැකියාගත කිරීම සඳහා යම් නිශ්චිත වැඩසටහනක් රජයේ සතු වේද? එහෙම වැඩසටහනක් තිබේ නම් ඒ කුමක්ද? මෙසේ රැකියා අහිමි වූ පුහුණු ශ්‍රමිකින් වර්තමානයේ නිවැරදිව කළමනාකරණය නොකිරීම හේතුවෙන් නැවත ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඇතිවන ශ්‍රම හිඟය සම්බන්ධ ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ. පොලී අනුපාත ඉහළ යාම, ආදායම අඩුවීම නිසා නැවත ගෙවීමේ හැකියාව පහළ යාම මෙන්ම ණය ගෙවීම පැහැර හැරීම මත ආසාදු ලේඛන ගතවීම වැනි හේතුන් නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%, කුඩා පරිමාණ ව්‍යාපාර 47.3%, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 50.1%, තවදුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීම සඳහා මෙම දුෂ්කරතා අවම කරමින් අවශ්‍ය මූල්‍ය සහය ලබා දීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල කවරේද? පරාටේ නීතිය 2024-12-15 දක්වා අත්හිටුවීම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව අපට වාර්තා වුණා. අපිට දැනගන්නට ඕන විශේෂණ මේක වැදගත් කාරණාවක් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් රජයට එදා ස්තුති කරා ඒ තීන්දුව ගත්තයින් පස්සේ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්. හැබැයි එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ වෙනතේ කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව හරියට වාණිජ බැංකුවලට ගිහිල්ලා නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවේ යුත්තේ මහා බැංකුව අදාළ චක්‍ර ලේකම් නිකුත් කරන්නට ඕන යම්කිසි නීතියක් රීතියක් ගෙන එන්නට තිබේ නම් ඒ නීති රීතිය ගෙන එන තෙක් මේ කැබිනට් එක ගත්ත තීන්දුව පරාටේක තාවකාලිකව නතර කරන්නට අත්හිටුවන්නට ගත්ත තීන්දුව බැංකු පද්ධතිය ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම ක්‍රියාත්මක නොකරන්නේ නම් මොනවටද ආණ්ඩුව? මම ඒක අහන්න කැමතියි. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ පරාටේ නීතිය යටතේ වෙන්දේසි කිරීමට නියමිත දේපල තක්සේරු කිරීම සිදු කරන්නේ එම මූල්‍ය ආයතනයේ විසින්මයි. මේ නිසා අදාළ දේපල තක්සේරු කිරීමේදී නිසි වටිනාකමක් හිමි නොවන බවද වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා නියම වටිනාකමක් තක්සේරු කරණය හරහා ලබා දෙන්නට රජයේ ගන්න පියවර මොනවද කියන එක මම කියන්න කැමතියි. ගරු නියෝජක කතානායකතුමනි, අපිට පේන විදිහට රජයේ තීන්දුව ගත්තට බැංකු පද්ධතිය ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම කවුරු හරි ඒක ගැන තර්ක කරනවා නම් මම දැන් පෙන්වන්නම්, මෙන්න රජයේ තීන්දුව ගත්තයින් පස්සෙත් මෙන්න වෙන්දේසියට දාලා තියෙන ආයතන, මෙන්න සාක්ෂි, මේ ඔක්ෂන් කරන්න හදන්නේ මේ මාර්තු 5 වෙනිදා පුවත්පතේ. මේක පුවත්පතක් නෙවෙයි, මේක එක පුවත්පතක්. මෙන්න අනික් පුවත්පත්, මෙන්න ඊළඟ පුවත්පත්. මේ ඔක්කොම පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරන්නට දාපු ඇඩ්වර්ටයිස්මන්ට්ස් මේ. පුවත් අමුන්නාන්සලා ගත්ත කැබිනට් එකේ තීන්දුව, කැබිනට් එකේ ගත්ත තීන්දුව අද ක්‍රියාත්මක කරන්නේ. අද මන් දන්නේ මේ මහවැංකුවයි චක්‍රලේකයන් නිකුත් කරන්න නැත්නම් බැංකු පද්ධතියට අඩුම ගානේ යම්කිසි නීති රීතිවල වෙනසක් සිදු කරන්නට යම් කාලයක් යනවා නම් මේ බැංකු පද්ධතියට නියෝගයක් දෙන්නට ඕන. මේ පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කිරීම වහමත් හිටවන. ඇයි මහවැංකුව ඒක කරන්නේ නැත්තේ? අපිට සැකයක් ඇති වෙනවා මේ ප්‍රමාදය තුළ මෙච්චර ඉක්මනට මේ බලන්න පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරන්න මෙහෙම ඇඩ්වර්ටයිස් කළ මේක ක්‍රියාත්මක කරන්නේ මොකක් හරි කිවිසුමක් තියනවද? මේක නීතියක්, මේ ගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනකොට මේ මිනිසුන්ගේ දේපල වෙන්දේසි වෙලා ඉවරයි. ඒ නිසා මං කාරුණික ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් කරුණා කරලා මහ බැංකුවට උපදෙස් ලබා දෙන්න, අඩුම ගානේ චක්‍ර ලේකම් නිකුත් කරලා මේ පරාට එක්සිකියුෂන්ස් ඔක්කොම නතර කරන්න. මේ අහිංසක ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය කැබිනට් එක තීන්දුවක් අරගෙන තිබියදී මේක ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම වැරදි. බැංකු පද්ධතිය යන්නේ කැබිනට් එක ගත්ත තීන්දුවට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා රජේ. ස්තුතියි.
ගරු රාජ්‍යමන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බ්‍රහස්පතින්දා දිනේ උත්තර ලබා දෙන්න සූදානමින් ඉන්නවා.
හොඳයි, බොහොම ස්තුතියි. 27-2 ප්‍රශ්නයක් විපක්ෂ නායකතුමන් කෙටියෙන් දැන් ඔව්.
මේ ප්‍රශ්නය මම පදනම් කරගත්තේ රජයේම නිකුත් කරපු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්. ඒ වාර්තාවේ දත්ත මේ රජය දන්නවා. ඒ වගේම ගිය සතියේ කැබිනට් එක ගත්ත තීන්දුවක් පරාට එක්සිකියුෂන්ස් නතර කරන්න ඇයි උත්තරයක් දෙන්න බැරි? රජයේ ගත්ත තීන්දුවට පටහැනිව මේ රටේ වාණිජ බැංකු කටයුතු කරනවා නම්, රාජ්‍ය බැංකු කටයුතු කරනවා නම්
අවශ්‍ය නම් ස්ථාවර නියෝග වෙනස් කරලා අපිට වැඩිපුර කාලයක් ලබා දෙනවා නම් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපිට පුළුවන්. ඉතින් ඊයේ දිනේ තමයි මේ ප්‍රශ්නේ අපිට එවලා තියෙන්නේ. අපි විධිමත් පිළිතුරක් හදලා බ්‍රහස්පතින්දා දිනේ පිළිතුරු ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. අංක 2 ප්‍රශ්නය ගරු 27-2 ප්‍රශ්නය ගරු පූජ්‍ය අතුරුලී රතනහිමි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මා මේ අසුණු ලබන ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයක්. මං හිතනවා රජයේ විශේෂ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙයි කියලා. රටේ ටෙලිකොම් ආයතනය වරාය ගුවන් තොටුපළ වගේ ආයතන ජාතික ආරක්ෂාවට ඉමහත් බලපෑමක් කරන බව අපි හැමෝම දන්නවා. 1958 අටේ බණ්ඩාරනායක ඝාතනයට පවා හේතුනේ විදේශිකයන් සතුව යටත්තු ජිත විදියට අපේ රටේ පවත්වාගෙන ගියපු රටේ ජාතික සම්පත් රජයට ගැනීම නිසා. යම් කිසි ආකාරයක අපි ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදයේ විසඳීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට විදේශික ආයෝජකයන් කැඳවා ගැනීමට අපේ කිසිම විරුද්ධයක් නැහැ, විරුද්ධත්වයක් නැහැ. ගරු කථානායකතුමනි, ටෙලිකොම් ආයතනයේ සම්බන්ධයෙන් අපි අරගත්තොත් මෙම ආයතනයට සම්බන්ධව නිපෝන් ටෙලිග්‍රාෆ් ඇන් ටෙලිෆෝන් ආයතනයට මේක යම් කිසි කොටස් ප්‍රමාණයක් 30% කරන කොටස් ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ ලබා දීමෙන් ඒ ආයතනය ප්‍රවර්ධනය වුණා. ඒකේ කිසිම කවුරුවත් ඒක ප්‍රශ්න කළෙත් නැහැ. ඒකේ යම් කිසි ප්‍රවර්ධනයක් ඇති වුණා. නමුත් ගරු කථානායකතුමනි, එහිදී දැන් කරන්න යන්නේ කටයුත්ත සම්බන්ධයෙන් අපි අරගෙන බැලුවට පස්සේ මේක ඉතාම බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ කොටස් කොච්චර ප්‍රමාණයක් දෙනවද, කොයි වගේ ප්‍රමාණකින් දෙනවද කිසිම කතන්දරයක් නැහැ. අද අපි දන්නවා කොරෝනා අවධියේදී COVID-19 ආපු වෙලාවේ මේ ටෙලිකොම් ආයතනය විශාල කාර්යභාරයක් කරා. 2006-2009 මහා යුද්ධයකට පැටලිච්ච වෙලාවේ ටෙලිකොම් ආයතනය විශාල කාර්යභාරයක් කරා. තරඟකාරී යම් කිසි පෞද්ගලික ටෙලිකොමියුනිකේෂන් ආයතන විශාල ප්‍රමාණයක් දැන් ලංකාව ගණනාවක් තියෙනවා. එතකොට රජයේ සතුව තියෙන එකම ටෙලිකොමියුනිකේෂන් ආයතනය ටෙලිකොම් ආයතනය. රජයේ කොටස් තියෙන එක දැනට පෞද්ගලීකරණය කරලා තියෙන සැලකුතු කොටස් ප්‍රමාණයක්. දැනට ඒ කොටස් සියල්ලම රජයේ දෙන්න යනවාද කියලා ලොකු ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දන්නවා රටේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන්, ආරක්ෂාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපේ මුහුදු කේබල් කොටස් සම්බන්ධයෙන් විශාල අයිතියක් තියෙන්නේ, ප්‍රධාන අයිතිය තියෙන්නේ ලංකාවේ ටෙලිකොම් ආයතනයට. ඒ ආයතනය කොටස් රජයේ කොටස් විකිණීම සඳහා මිලියන 500ක් කියලා කියන්නේ බිලියන භාගයක් විතර. ඉතින් ඒ සඳහා මේ වගේ රාජ්‍ය ආයතනයක ඒක විකුණන ප්‍රශ්නේ විසඳනවාද පළවෙනි එක? දෙවෙනි එක, මේකට වෙන විකල්පයක් නැද්ද? ඊළඟට මේකෙන් එන නරක බලපෑම කොයි වගේද? අපි දන්නවා එදා ඉන්දියාවට විරුද්ධව අපි වොයිස් ඔෆ් ඇමරිකා අපි හිටවලා සංනිවේදන සම්ප්‍රේෂණ ආයතන පටන් ගත්තම ඉන්දියාව කුපිතුණා. එදා සෝවියට් දේශයත් එක්ක ඉන්දියාව හිටියේ. දැන් මේ වෙනකොට චීනනව ලංකාවට එන්නව, ඒක නැවැත්තුව, ඒක මාලදිවයිනට ගියා, ඒක අන්තර්ජාතික විශාල සාකච්ඡාවක් බවට පත් වුණා. එතකොට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් ඇති වෙලා තියෙන ගෝලීය යුධ ගැටුම් මෙක්ක විශේෂයෙන්ම ඉන්දියාව, මැද පෙරදිග, සෝවියට් රුසියාව, ඇමරිකාව, යුරෝපය, චීනය, මේ හැම රටක්ම පටලැවිලා තියෙන මෙවැනි වාතාවරණයක් තුළ මේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන ටෙලිකොම් ආයතනය මේ විදියට විශේෂයෙන්ම දැන් මේ දෙන්න නියමිතව තියෙන ටෙන්ඩර් පටිපාටි කැඳවපු ආකාරයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ආයතන තුනයි ඇවිල්ලා තියෙන එකක් හලලා තියෙනවා. ඒ හලපු එකට දැන් නඩුවක් පවරලා තියෙනවා. ඊළඟට ඒ හැලීම හැලුවේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ කාරණේ දෙකක්ම තෝරාගත්තේ පදලම මොකද්ද? ඒකෙන් විශේෂයෙන්ම දැන් අපි දන්නවා ඉන්දියාවේ විශාල ටෙලිකොම් ආයතනයක් වන මේ දැනට කතා කරලා තියෙනවා මේකේ ආයතන කීපයකට. එයින් එකක් තමයි විශේෂයෙන්ම මේ ජියෝ ප්ලැට්ෆෝම්ස් ලිමිටඩ් ගුජරාත් ඉන්දියා කියන ආයතනය. එතකොට මේ අම්බානිට අයිති ආයතනයක්. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ අම්බානි මුල් කරගත්ත සමාගමකට මේක දෙන එකට. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන එකට විරුද්ධත් නැහැ. නමුත් අපි දන්නවා ඉන්දියාව ලෝකේ බලවතුන් අද විශාල අන්තර්ජාතික ගෝලීය බල අරගලයක ඉන්නේ. ඒ අරගලය ඇතුළේ අපි අපේ ටෙලිකොමියුනිකේෂන් එක සම්පූර්ණයෙන් ඉන්දියාවට යන විදිහට කටයුතු කරන එක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒ කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවත් ප්‍රශ්න කරන්නේ නැහැ නේ. 23.2 යටතේ 27.2 යටතේ වෙන වෙනම ප්‍රශ්න ගන්නවා. හැබැයි මේක ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද මේ ලෝක බලවතුන් එක්ක වචනයක්වත් කියන්නේ මේගොල්ල කැමති නැහැ. විපක්ෂෙත් කතා කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. අද කොච්චර කොටස් දෙන්න යනවද කියලා විශාල ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. නිකන් අහිංසකව ඉන්න තනි වෙච්ච හුදකලා වෙච්ච අපේ රට ලෝක බලවතුන්ගේ යුද පුටියක් වෙන විදිහට අපි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේක ලංකාවේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීත්වයට ඉතාමත්ම තදින් බලපානවා. ඒ අනුවම ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්න කිහිපෙ මා අසනු ලබනවා. කෙලින්ම ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් විකිණීම සඳහා අනුගමනය කොට ඇති ක්‍රියාමාර්ගයන්හි දැනට පවතින තත්ත්වය මොකද්ද? රාජ්‍ය කොටස් කොපමණ ප්‍රමාණයකින් විකුණන්නේද? අපි රාජ්‍ය ආයතනයක් විකුණද්දී ජාතික ප්‍රතිපත්තියක් තියෙන ඕන. ඒ ඒ ඒ කොච්චර ප්‍රමාණයක්ද? විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන ආයතනවල ඒ සඳහා අපේක්ෂා කරන මුදල කොපමණද? දැනට උසාවියේ නඩුව පවත්වන විට ටෙන්ඩර් පටිපාටියට ඉදිරියට ගෙන යා නොහැකි බව මේ රජයේ පිළිගන්නවාද? රජයේ සතු සියලු සම්නිවේදන කටයුතු සිදුවන්නේ ටෙලිකොම් ආයතනයේ මගිනි. නවීන ලෝකයේ තුල ව්‍යාපාරික කටයුතු සිදුවන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේය. එමෙන්ම ජාතික අධ්‍යාපනයේ තුල මෘදුකාංග ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරයි. එවැනි වාතාවරණයක් තුල රජය සතු එකම ටෙලිකොම් ආයතනය මෙසේ විකුණා දැමීම රටේ ආර්ථිකයට ඉමහක් බලපෑමක් සිදුවන බව ඔබතුමන් පිළිගන්නේද? ටෙන්ඩර් පටිපාටි යටතේ ඉදිරිපත් වී ඇත්තේ තිදෙනෙකු පමණක් වන අතර එයින් දැනටමත් එක් අයෙක් ඉවත් කර ඇත. මෙයින් පෙනී යන්නේ ටෙන්ඩර් පටිපාටිය විධිමත් ප්‍රචාරණයක් යටතේ සිදු නොවූ බව නොවේද? මොකද ටෙලිකොමුනිකේන් ආයතනය කියන්නේ ඉතා බලගත්තු විකුණන්න බැරි ආයතනන්නේ ලාභ ලබන ආයතන. ඒකට ටෙන්ඩර් එකට 3 දෙනෙක් ඇවිල්ලා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ටෙන්ඩර් පටිපාටිය හරියට සිදු වෙලා නැති බව පේන්න තියෙනවා. එබැවින් ටෙන්ඩර් කැඳවීම දුර්වල නියම පටිපාටියකට අනුව සිදුව නැති බව පෙනියයි. ඒ අනුව එය ඔබතුමන් පිළිගන්නේද? ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය කොටස් යම්කිසි සමාගමකට පැවරීමේදී නිසි රාජ්‍ය භාරය කොපමණ ප්‍රමාණයක් රාජ්‍ය භාරයේ තබා ගන්නේද? ඒ සඳහා ප්‍රතිපත්තියක් දැනට ඇත්තේද? නිසි ප්‍රචාරක යාන්ත්‍රණයක් යටතේ තරඟකාරී ලෙස මේ යලි ටෙන්ඩර් කැඳවීමක් කරන්නේද යන්න මේ ගරු සභාවට දැනුවත් කරන හැටියට මා ඉල්ලා සිටිනවා. දැන් කතා කරනවා රටේ ආරක්ෂාව, රට බාර ගන්න කට්ටිය සූදානම් වෙලා ඉන්නවා. කිසි කෙනෙක් මේක අහන්නේ නැහැ. ඉතින් මම ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න ටික අහනවා. රජයේ පැත්තෙන් දෙන උත්තරය මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි ගරු රාජ්‍යමත්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බ්‍රහස්පති දිනේ මේ ප්‍රශ්නකට උත්තරයක් ලබා දෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත්තා යෝජනා. ගරු අධිකරණ බන්ධනාගාර පෙන්ස
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අධිකරණ බන්ධනාගාර කටයුතු අනුකූල ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා දණ්ඩනීති සංග්‍රහය සංශෝධන 19 අධිකාරිය වූ දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය සඳහා පනත් කෙටුම්පත්
ඉදිරිපත් දෙවෙනි වර කියමු.
දණ්ඩනීති සංග්‍රහය සංශෝධන 19 වෙනි අධිකාරිය දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතකි.
දෙවෙනි වර කියමු කවදාද? අංක 2 අධිකරණ කටයුතු ඉදිරිපත් කරන්න.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදා?
එත දින.
යෝජනා පිළිබඳ දැනවීම අංක 3 පාර්ලිමේන්තුවේ සභානායක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිදානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5:30 දක්වා විය යුතුය. අපරභාග 4:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30 කතානායකතුමා ප්‍රශ්නේ නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
අංක 4 ගරු නීතිච්ච මදුරු ඉතානගේ මැතිතුමා ඉදිරිපත් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බුද්ධ ශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
විස්තර කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එම කෙටුම්පත මම ස්ථිර කරනවා.
යෝජනා දිනට නියමිත කටයුතු යෝජනා. යෝජනා අංක 1 සිට 7 දක්වා ඉදිරි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යෝජනා අංක 1 සිට 7 දක්වා වැඩිදුර විභාගයේ සඳහා ඉදිරිපත් කරනවා. විවාදයේ සඳහා ඉදිරිපත් කරනවා.
විෂයංක 8නේ. අද දින න්‍යායපත්‍රයේ විෂයංක 8 සිට ගරු සයන් සේමසිංහ මහත්මයා විවාදය ආරම්භ
කිරීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සුරක්ෂිත ලත් ගනුදෙනු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද විවාදයට ගන්න අවස්ථාවේ විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ වර්තමානයේ අනපනත් වෙනස් වීම සම්බන්ධයෙන් සහ ගොඩක් නීති රීති අපි වෙනස් කරන්නේ අපේ රටේ ආර්ථික අර්බුදයට පදනම් වෙච්ච කාරණා මින් ඉදිරියේදී මේ රටේ ඇති නොවෙන්න. එතකොට මේ ගන්න නීති රීති වෙනස් කිරීම තුලගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහෝ අය අදහස් කරනවා මේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මේ ඉතිහාසයේ මීට කලින් රජයක් අරගත්තේ නැති තීන්දුව තමයි මේ අවස්ථාවේ රජය ගන්න කියලා. එතකොට රජය මේ තීන්දුව ගන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර අපේ රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වෙලා නැහැ. ඊළඟට විවිධ දේශපාලනික අවශ්‍යතා නිසා මීට වර්ෂ 20කට එහෙම නැත්නම් 25කට කලින් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපි ලෝකයේ අනික් රටවල් වලට සමගාමීව ගොඩාක් පසුගාමී වෙලා හිටියේ. එකක් ආර්ථික අර්බුද වලට මුහුණ දෙද්දී ලෝකයේ ඇති වෙන තත්ත්වයන් වලට මුහුණ දෙද්දී අපි අවබෝධ කරගන්නවා මේ වගේ අපිට අභියෝගයයි කියලා. එතකොට අපි ඒ අභියෝගයේදී ඒ වෙලාවට යම්කිසි තීන්දුවක් ගන්නවා. හැබැයි ඒ තීන්දුව තුළ යම් ස්ථාවරත්වයක් ගොඩනැගිච්ච සෑම අවස්ථාවකදීම අපි ඒ ස්ථාවරත්වය වෙනස් කරන්න කටයුතු කරනවා. ඉතිහාසයේ ප්‍රතිඵලය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිහිල්ලා අපේ රටේ ඇතිවන ආර්ථික අරමුද සහ ලෝකයේ ඇතිවන තත්ත්වයන් වලට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අය ගරු කතානායකතුමනි ප්‍රශ්නේ කතා කරනවා. ප්‍රශ්නේ කතා කරන්න බොහෝ අය ඉන්නවා. හැබැයි ප්‍රශ්නට විසඳුමක් හොයන්න කවුරුත් නැහැ. ඒ ප්‍රශ්නේ කතා කරද්දී විපක්ෂයේ ඒකේ ගෞරවය ලබා ගන්නවා. විසඳුම හොයද්දී රජයට ඒ ගෞරවය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ප්‍රශ්නට විසඳුම හොයන්න. ඒක වර්තමානයේ අත්‍යවශ්‍ය වශයෙන් සිදු විය යුතු කාරණාවක්. ඉතින් විපක්ෂය උත්සාහ කරනවා හැම අවස්ථාවකදීම මේ ගෙන යන වැඩපිළිවෙල තුල ජනතාවට ඇතිවෙන කෙටිකාලීන දුෂ්කරතාවයන් තුල කෙටිකාලීන අමතර පීඩනය තුල ඔවුන් දේශපාලන වාසියක් අරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක දේශපාලන කුහකත්වයේ හැටියට මම දකිනවා. ඒකට හේතුව අපි කවුරු හරි විශ්වාස කරනවා නම් අපි එක ජන කොට්ටාසයක එක කාණ්ඩයක එක ශේෂ්ත්‍රයක ප්‍රශ්නකට විසඳුමක් ලැබීම වෙනුවෙන් පමණයි අපේ කාලය සහ ශ්‍රමය වැය කළ යුත්තේ දැනුම බුද්ධිය වැය කළ යුත්තේ කියලා මේ පවතින තත්වය ඊට ගොඩාක් එහාට ගිහිලා තියෙන තත්වයක්. ඊට එහාට ගිහිලා තියෙන තත්වය තමයි මේ අපි හැම තිස්සම කරු නියෝජ්‍ය කතානායකතුමනි කල්පනා කරන්න ඕනේ එක කොටසකට ඇති වෙලා තියෙන පීඩනය පිළිබඳව අපි යම්කිසි පිළිතුරක් හොයන අවස්ථාවේ අමතක කරන්න හොඳ නෑ. මේ රටේ මිලියන 22කගේ ආර්ථිකයේ වගකීම රජයට තියෙනවා. එහෙනම් කරු නියෝජ්‍ය කතානායකතුමනි මෑත කාලයේ අපි ගත්ත තීන්දුව අපි ඉදිරියේදී ගන්න යන තීන්දුව ඒ සියල්ල මේ පාර්ලිමේන්තුව දන්නවා. මහ ජනතාව දන්නවා. අපි මේ බැරෑරුම් තීන්දුව දුෂ්කර තීන්දුව වලට ගමන් කරේ ඇයි කියන කාරණේ නැවත නැවත අපි කියන්න ඕනේ නැහැ. අද වෙනකොට මීට මාස 18කට කලින් මේ රටේ තිබ්බ තත්ත්වයක් එදා ඉඳලා ගත්තොත් මේ මාස 18ට පස්සේ ඇති වෙලා තියෙන තත්ත්වයක් අතර විශාල ශක්තිමත් වීමක් රට තුළ තියෙනවා. මම ඉතිහාසයට ගිහිල්ලා කියන්න යන්නේ නැහැ තිබිච්ච අපහසුතා මොනවාද කියලා. හැබැයි වර්තමානයේ මේ ගොඩනැගිලා තියෙන ආර්ථික ස්ථාවරත්වය නැවත අස්ථාවරභාවයක් කරා ගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂත් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. එයාලට වැඩපිළිවෙලක් නැහැ කියන එක දිගින් දිගටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔප්පු කරගෙන යනවා. කියන කතා දිහා බැලුවහම ඒ වගේම ප්‍රකාශ දිහා බැලුවහම ඒ අය බොහොම පසුගාමී මට්ටමක ඉතිහාසයත් එක්ක ජීවත් වෙලා අහන්න කැමති දේ විතරක් ප්‍රකාශ කරලා විසඳුමක් නැති වැඩපිළිවෙලක් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවුරු හරි විශ්වාස කරනවා නම් දේශපාලනය කරන්න ඕනලා අපි දේශපාලනය කරමු. හැබැයි මේ තියෙන අවස්ථාව තවදුරටත් ජනතාව තුළ පීඩනයක් දාන්න ඕන අවස්ථාවක් කියලා මං හිතන්නේ ඒක අපි අපේ ගමන් මගට බාධාවක් කරගන්නේ නැහැ. මතිවරණයක් ප්‍රකාශයටපත් වුණාම අපි ඔක්කොටම පුළුවන් අපේ දේශපාලන කටයුතු කරන්න. හැබැයි ඒත් රාජ්‍ය පාලනයේ වගකීම රජයකට තියෙනවා. අපි වර්තමානයේ ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට තියෙන ලොකුම අභියෝගය තමයි රජයට ආදායම දැන් රාජ්‍ය ආදායම ඉහළ නැංවා ගන්න අපි කටයුතු කරමු. 2023 අවුරුද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි 111ක රාජ්‍ය ආදායමක් අපි ලබා ගන්න කටයුතු කරා. සියයට අටක තිබ්බ රාජ්‍ය ආදායම අවුරුදු දෙකකට පස්සේ මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලිය තුළ සියයට 11ක රාජ්‍ය ආදායමක් බවට දළ දේශීය නිෂ්පාදිතෙන් පරිවර්තනය කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි මේ පරිවර්තනය වීම සියලු ප්‍රශ්නවලට විසඳුමක් වුණාද? එක සැරේට විසඳුමක් දෙන්න බෑ අපිට. අපි අධිවරෙන් අධිවර පියවරෙන් පියවර මේ විසඳුමට ගමන් කරන්න ඕනේ. අපි එතෙන්ට අද ඇවිල්ලා තියෙනවා. අපිට මූලිකම ප්‍රශ්නේ ඒ වෙලාවේ මොකද්ද තිබ්බේ? මේ රටේ මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ සැපයුම් ජාලය යථාවත් කිරීම. ඒ සැපයුම් ජාලය යථාවත් වීම සිදු වුණා. එතනින් එහාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මූල්‍ය විනය සකස් කර ගැනීම, ඒ වගේම අපේ ප්‍රතිපත්ති රාමුව සකස් කර ගැනීම, කොතෙක් දුරට අනාගත අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිපත්ති රාමුවකට අපි ගමන් කරනවද? මෙන්න මේ අභියෝගයට අපි මුහුණ දෙන්න කටයුතු කරා. අද වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම, ඒ වගේම අනිකුත් මූල්‍ය පහසුකම් ලබා දෙන ආයතනවල මැදිහත් වීම, අපේ ණය හිමියන් අපිට ලබා දීලා තියෙන මා හිමියන් හැටියට රටවල් ලබා දීලා තියෙන සහයෝගය, මේ සියල්ල අපි මේ ආකාරයට යථාවත් වීම සඳහා වැඩගත් වැඩපිළිවෙලක් බවට පරිවර්තනය වුණා. මම කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට තියෙන විශාලතම අභියෝගය අපේ වියදම් කළමනාකරණය. වියදම් කළමනාකරණයේදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි රජය ගෙවන්න ඕනේ පොලිය අනුපාතය. අපි මීට අවුරුදු එකහමාරකට කලින් ඉඳලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට විදේශීය වෙළඳපොළට තියෙන ප්‍රවේශය අවහිර වුණා. එකක් තමයි ශ්‍රේණිගත කිරීමේ ආයතන, අපිව දිගින් දිගටම ඍණ අගය කිරීම දැක්වුවා. ඒ අනුව ඒ කඩා වැටිච්ච අවිනිශ්චිතභාවය තුළ අපිට විදේශීය වෙළඳපොළට ප්‍රවේශයක් නැති වුණා. එහිදී අපිට සිදු වුණා දේශීය වෙළඳපොළ තුළ පවතින අරමුදල් දිගින් දිගටම රැස් කරගෙන මහජන සේවාවන් සහ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යන. අපි එක වරක පොලිය 135ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහභාගයට සිදු වුණා දේශීය වෙළඳපොළට ගිහිල්ලා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන අරමුදල් රැස් කරා. හැබැයි අපි කියන්න සතුටුයි, මේ වෙනකොට එදා 135කට ගත්ත පොලිය අනුපාතයට අරමුදල් රැස් කිරීම අද 9% ප්‍රමාණයට මාස 3ක භාණ්ඩාගාර බිල්පත්වල අඩුවීමක් පෙන්නුම් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වර්ෂ ගණනාවක් මාස ගණනාවකට පස්සේ තනි ඉලක්කමක අගයක් බවට පොලිය අනුපාතයේ පරිවර්තනය වෙනවා. ඒ රටේ ආර්ථිකයේ ගොඩනැගීම සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයභාවය තහවුරු කිරීමක්. එතන බැලුවහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මේ වියදම් ශීර්ෂය තුල අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%කට වඩා අපිට යනවා මේ පොලීම් ගේමින් කරා. 20%ක විතර ප්‍රමාණයක් රජයට වියදම් තියෙනවා. හැබැයි එතනින් 9%ක ප්‍රමාණයක්, ඒ කියන්නේ හරි අඩකට වඩා ගමන් මේ ලැබෙන ආදායම සහ කළමනාකරණය කිරීම ගමන් කරන්නේ පොලී ආදායම ගෙවන්න, පොලී වෙනුවෙන් ගෙවන්න තියෙන ප්‍රමාණය ගෙවන්න. ඉතින් මේක මහා භාණ්ඩාගාරයටත් රටටත් විශාල බරක්. එහෙනම් තමයි අපි ණය ප්‍රතිවූගතකරණයකට ගිහිල්ලා ඒ ප්‍රතිවූගතකරණය ගන්න පුළුවන් අවශ්‍ය පහසු සහනය අරගෙන ඒ සහනය තුළ අනිකුත් ප්‍රතිසංස්කරණ තුළ නැවත ගොඩනැගීම සිදු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක බලන්න කැමැති කොටසක් ඉන්නවා. මේක කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් සැබවින්ම මේ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන කොටසක් ඉන්නවා. අනෙක් කොටස අවබෝධයෙන් ඉන්න කොටස ඉන්නවා. තුන්වෙනි වැදගත්ම කොටස දැන දැනත් නොදන්නා වගේ ඉන්නවා. එහිඳ කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක හැමතැනම ගිහිල්ලා රැස් වීම තියෙන අය මම නම් දකින්නේ නැහැ. අපි රජයේ හින්දා කියනෝ නෙවෙයි, මේ ගෙනියන වැඩපිළිවෙල හොඳයි, හොඳ වැඩපිළිවෙල මත පදනම් වෙලා අපි කියනෝ නෙවෙයි. ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පුළුවන් කාලෝචිත පිළිගන්න පිළිතුරක් ලබා දීමට අපොහොසත් වෙලා තියෙනවා. තන තන ගිහිලා දේශපාලනය කතා කරාට ආර්ථිකයට විසඳුමක් එන්නේ නැහැ. මේ හැමෝටම දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ ආර්ථිකයකට විසඳුමක් අරගෙන આવොත් පමණයි. ඒක අපි හැමදෙනාම පිළිගන්නවා. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය ඉතාම වැදගත්. රට තුළ සාමකාමී පරිසරයක් පැවැත්වීම ඉතාම වැදගත්. අද සංචාරක ක්ෂේත්‍රය බලන්න. අපේ ආර්ථිකයේ කඩා වැටීමේ මූලිකම හේතුවක් උනේ සංචාරක ශේෂ්ත්‍රයේ ඇතිවෙච්ච ඉපැයීම් සහ සංචාරකයන්ගේ පැමිණීම පල්ලෙහැම මට්ටමකට යෑම අපේ රටේ ඇතිවෙච්ච අස්ථාවරභාවය තුළ. හැබැයි අද අපි ස්තුතිවන්ත වෙනවා රජයට, ඒ අදාළ අමාත්‍යංශයට, ඇමතිවරයාට සහ රජයට. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අමතක කරන්න එපා, මේ සංචාරක ව්‍යාපාරය මේ ආකාරයට ශක්තිමත් වෙලා අපේ රටේ සංචිතවලට මේ විදේශීය විවහාර මුදල් එන්නේ මේ රටේ පෞද්ගලික අංශය කරන සේවා. මේ දිගින් දිගටම පෞද්ගලික අංශය දිගින් දිගටම අවතක්සේරු කරලා කතා කරන්නේ විපක්ෂය. විපක්ෂ නායකතුමත් පෞද්ගලික අංශය අවතක්සේරු කරලා කතා කරන්නේ. අනුරකුමාර දිසානායකතුමත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෞද්ගලික අංශය අවතක්සේරු කරලා කතා කරන්නේ. මේ රටේ සංචාරක ව්‍යාපාරයට රජයේ දේශපාලන සහ සමාජීය ස්ථාවරභාවය තහවුරු කර, මේ රටේ නීති හා සාමය තහවුරු කරපු හින්දා අද පෞද්ගලික අංශය ඔවුන්ට උපරිම දායකත්වය ලබා දීලා වෙහෙසිලා අද සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනල්ලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න කටයුතු කරලා තියෙනවා. අනික් පැත්තෙන් පළවෙනි මාස දෙකක සංචාරක ඉපැයීම් සහ සංචාරක පැමිණීම දිහා බැලුවා, වාර්තාගත පැමිණීමක් තියෙනවා, වාර්තාගත ඉපැයීම් ප්‍රමාණයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේම සහනයක් අපිට සහයෝගයක් රටේ ආර්ථිකය සකස් කරද්දී විදේශගත ශ්‍රමිකයන් විසින් ලබා දුන්නා. ඒ ලබා දුන්නා අපිට රට ශක්තිමත් කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ හින්දා අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 70%ක තිබ්බ උද්ධමනය 5.9 දක්වා පෙබරවාරි මාසෙදී අඩු වෙලා තියෙනවා. රුපියල් 365.70ට කළු කඩේ රුපියල් 410ට ගණදෙනු වෙච්ච රුපියල ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි 310න් පල්ලෙහා මට්ටමට ඇවිල්ලා තියෙනවා. විදුලි බිල අඩුවීම සිදු වුණා. විදුලි බිල අඩුවීම සිදු වෙද්දී මේ රුපියල දිගින් දිගටම කඩා වැටලා තිබ්බ බලපෑම මත වැඩි වුණා. වගේම රුපියල ශක්තිමත් වීම තුළ ඇතිවෙච්ච වාසියත් මේ විදුලි බිල අඩුවීමට විශාල වශයෙන් බලපෑවා. අපි කරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රධාන වශයෙන් හඳුනාගත්ත රාජ්‍ය ව්‍යාපාර 2022 අවුරුද්දේ රුපියල් බිලියන 743 කලාභයක් ලැබුණා. මේ අලාභයක් ලැබෙනවා කියන්නේ කවුද මේවා පියවන්නේ? කවුද මේ ගනුදෙනු වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ? මහා භාණ්ඩාගාරේ. කොහෙන්ද මහා භාණ්ඩාගාරයට මුදල් දෙන්නේ? මේ රටේ බදු ගෙවන ජනතාව සහ අනිකුත් ණයවලින් ලබා ගන්න මුදල් තුලින් රුපියල් බිලියන 743 කලාභයක් 2022 අවුරුද්දේ මේ ප්‍රධාන ආයතන 52 ලබද්දී 2023 අවුරුද්දේ පළවෙනි මාස 9ට අපි කරපු ප්‍රසංස්කරණ ක්‍රියාවලිය තුළ රුපියල් බිලියන 313ක ලාභයක් ලැබෙනවා. ඒක කිසිම අවස්ථාවක මේ රටේ මහජනතාවට බරක් වුණේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ආර්ථිකයේ දීර්ඝ වශයෙන් කාර්තු 6ක් විනාඩියක් වාර්තා කරපු වර්ධනය අපි 2023 අවුරුද්දේ 3 කාර්තුවට එද්දී 1.6ක වර්ධනයක් පෙන්නුම් කරනවා. 4 කාර්තුවේ නිල සංඛ්‍යාලේඛන එළියටයි අනිවාර්යෙන්ම 4 කාර්තුවත් වර්ධනයක් වෙනවා විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2024 අවුරුද්ද අපි මේ අමාරුවෙන් සකස් කරපු රටේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ හැමෝටම ඒ ප්‍රතිපත්තියේ කොටස්කරුවන් බවට පත් වෙන්න පුළුවන් හදපු පරිසරය තුළ අනිවාර්යෙන්ම වර්ධනය කරා ගෙන යන්නේ මේ අවුරුද්ද. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හොඳටම ස්ථාවර වෙලා තියෙන රටක් හැටියට. හැබැයි අපි ඩේන්ජර් සෝන් එකෙන් ගිහිල්ලා නැහැ. අවදානම් සහගත කලාපෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට ගිහිල්ලා නැහැ. අවදානම් සහගත කලාපෙන් එළියට යන්න තවත් මාස 6ක 8ක අවුරුද්දක කාලයක් ගත වේවි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ගෙනියන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මේ ආකාරයටම ගෙන යාම තුළ අද ආර්ථිකයේ වර්ධනයක් ප්‍රසාරණයක් සිදුවීම තුළ බිම් මට්ටමේ ජනතාවට ඒ වාසිය ගලා යන්න තව මාස කිහිපයක කාලයක් ගත වෙයි. මම දැක්කා අනුරකුමාර දිසානායක මැතිතුමා කියනවා, එතුමාගේ ආර්ථික චින්තනයේ තරම මට තේුණ එකෙන්, පළවෙනි වරට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථිකයක් සංකෝචනය කරන්න ප්‍රතිපත්තියක් ගත්තා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා තමයි ආර්ථිකයේ විහිළු කතා.
එතුමා අනික ඔක්කොටම ඇවිල්ලා අපහාස කරනවා. අනික හැම කෙනාටම අපහාස කරලා එතුමා කියනවා ආර්ථිකය සංකෝචනය කරන්න පියවර ගත්තා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 ඇතිවෙච්ච ආර්ථික පරිහානිය තුල, කඩාවැටීම තුල, මේ රටේ රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියත්, මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියත් නිවැරදි ආකාරයට කළමනාකරණය නොකරන ඇතිවෙන ප්‍රතිවිපාක මේ රටේ ඇති නොවීම අනුර කුමාර දිසානායක මහත්තුමාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායකට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මුදල් ප්‍රතිපත්තියත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට වෙනස් නොකිරීම, කළමනාකරණය නොකිරීම අද එතුමාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අයියේ, එහෙම වුණා නම් අද තවදුරටත් ජනතාව ඉන්නේ පාරේ, අද තවදුරටත් ජනතාව ඉන්නේ උද්ඝෝෂණවල, අද තවදුරටත් ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන වැඩපිළිවෙලට උත්තේජනයක් ගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට සමහර විට ගිනි තියලා එදා බැරි වෙච්ච ගිනි තැබීම ඉන් මාස කීපයකට පස්සේ ඇවිල්ලා ගිනි තියල විනාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කරලා ඒකාධිපති, ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් හැබි රටක් බවට මේ රට පත් කරගන්න අවශ්‍ය පදනම යාලට හදාගන්න බැරි වෙච්ච හින්දා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජය විවේචනවලට මුහුණ දෙන්න සූදානම්. අපි කියන්නේ අපි කරන හැම වැඩේම විපක්ෂය අනුමත කරන්න ඕනි කියලා. හැබැයි අපි කරන වැඩේ වැරදි නම් ඒකට පිළිගත හැකි වෙනසක් විසඳුමක් දෙන්න ඕනි. එහෙම නැතුව මේ තන තන ගිහිල්ලා මම දැක්කා එක එතකින් ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති වල ගැළපීමක් නැහැනේ. එක දණක ඇවිල්ලා කියනවා මේ ආර්ථිකය ගොඩනගන්න රජය ගත්ත වැඩපිළිවෙල තුළ සංකෝචනයක් වුණා කියලා. මං ගරු නියෝජ්‍ය කතානායකතුමනි අහනවා, අපි ගත්ත වැඩපිළිවෙල තුළ තමයි 7.8% සංකෝචනය නැවතුනේ. හැබැයි 7.8% සංකෝචනය නැවතිලා 2022 අවුරුද්දේ, 2023 අවුරුද්දට එද්දී 3% සංකෝචනය නතර කරගන්න පුළුවන් වුණේ මේ රජයක් හැටියට ජනාධිපතිතුමා සහ රජය ගත්ත පියවර. ඒකට රටේ ජනතාව සහයෝගය දුන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කැපවිකිරීම් කරලා අමාරුකම් තියෙද්දී වැඩපිළිවෙල තුළ අවසාන ඉලක්කයට යන උන් සහයෝගය ලබා දුන්න රටේ ජනතාවට. අපි ඒ ගරුත්වය ජනතාවට ලබා දෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන ආකාරයට මොකද බලාපොරොත්තු වුණේ 7.8% සංකෝචනය නවතින්න නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු වුණේ 18%, 20%, 24% දක්වා සංකෝචනය අරගෙන ගිහිල්ලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදය තුළ ජනතාවට මුහුණ දෙන්න තිබ්බා අපහසුතා තුළ ඊට වඩා 10 ගුණයක්, 100 ගුණයක්, 1000 ගුණයක් අමාරුකම් වලට මේ රට තල්ලු කළා දාන්න තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්. මේක කුහකත්වය නෙවෙයිද? මේක කුහකත්වය නෙවෙයිද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? අපි කියන්නේ රජය කරන හැම දෙයක්ම මත උස්සන්න කියලා, විවේචනය කරන්න, විරුද්ධ වෙන්න. හැබැයි මේ විදියට තමන් විශ්වාස කරනවා නම් මේක තමයි ඔවුන්ගේ විශාලතම ජයග්‍රහණයට පාදක වෙන හේතුව කියලා අපි කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ මැතිවරණයකට ගිහපු අවස්ථාවක බලා ගන්න ජනතාව කොහොමද හැසිරෙන්නේ කියලා. ඒක ජනතාවගේ අයිතිය. ඒ ජනතාවගේ අයිතිය ඔවුන් පාවිච්චි කරයි. හැබැයි ඒ පාවිච්චි කරන අවස්ථාව වෙනම වෙනකන් ඔවුන් ජීවත් කරවීමේ වගකීම රජයට තියෙනවා. ඔවුන් ජීවත් කරවීමේ වගකීම රජයකට තියෙනවා. අන්න ඒ වගකීම තමයි රජයක් හැටියට අපි මේ වෙනකොට ඉෂ්ටසිත කරගෙන යන්නේ. ඒ හින්දා අමාරුයි මේක. මේ අමාරු පාරක තමයි රට මෙහෙවගෙන යන්නේ. එක පැත්තකින් අපිට අභියෝගයක් තියෙන්නේ, රට ගොඩනැගීමට වඩා තියෙන අභියෝගය තමයි දැන් වැරදි දත්ත සහ තොරතුරු මත සමාජගත කරන අසත්‍ය පුවත්වලට පිළිසුන් ලබා දීම. මේක තාම ජනතා විමුක්ති පෙරමුණ නවත්තලා නැහැ. මේක තාම විපක්ෂ නායකතුමාගේ කාණ්ඩේ නවත්තලා නැහැ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වගකීම් වලින් පැහැර හැරපු, වගකීම් බාරගන්න කැදී පැනලා ගියපු, වගකීම් බාරගන්න ඉදිරිපත් නොවෙච්ච මේ කණ්ඩායම් මම දන්නේ කොහොමද සදාචාරාත්මකවද ආර්ථිකයක් පිළිබඳව කතා කරන්නේ කියලා. එහෙනම් අමාරුයි තමයි. කඩාවැටීම අමාරුයි වගේම අපි අවුරුද්දක් ඇද්දී රට ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදුවා. මම පසුගියදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්දියාවේ වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒ වැඩසටහනේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ ග්‍රීසියේ අගමැතිතුමා. එතුමා ඇවිල්ලා කිව්වා කොහොමද ග්‍රීසිය මේ කඩාවැටීම තුළ දීර්ඝ කාලයක් ඇතිවෙච්ච පීඩනය සහ ගෝලීය ආර්ථික තත්ත්වය තුළ මුහුණ දීපු පීඩනය යුරෝපයේ ඇතිවෙච්ච කඩාවැටීම තුළ පැවති පීඩනය හැබැයි අද නිවැරදි ගමන් මගක අමාරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යාම තුළ ඔවුන් නැවත යථාවත් වීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ පොළවේ සකස් කරගෙන යනවා. හැබැයි කොච්චර කාලයක් ගත වුණාද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? දශකයකට වඩා වැඩි කාලයක් ඔවුන්ට ගත වුණා. මම ඒකයි කියන්නේ අපි මේ ස්ථාවරත්වය අරගත් එක කවුරු හරි වෙනස් කරන්න යෝජනා කරනවනම් ඒ යෝජනාවම මේ රට ආර්ථික වශයෙන් සහ ජනතාව දැඩි අපහසුතාවයකට පත් කරන යෝජනාවක් කියන එක ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සතුටු වෙනවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් අද කතා කිරීම. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කතා කිරීම. ඊළඟට විපක්ෂය කියනවා එක බදු ප්‍රමාණයක් අඩු කරනවා අනිත් බදු ප්‍රමාණයක් වැඩි කරනවා කියලා. එතකොට මොකද්ද මේ වැඩපිළිවෙල? මේ වැඩපිළිවෙල ඉස්සෙල්ලා සමාජගත කරන්න. අපි දැක්කා, මම එක වෙලාවක දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික විශේෂඥයෙක් කියනවා ප්‍රතිපත්තියක් නැති පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණේ තියාගන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ උන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ප්‍රතිපත්තියක් නොමැතිකමද, එහෙම නැත්නම් ප්‍රතිපත්තියක් හඳුනා ගන්න බැරිකමද මේ තියෙන්නේ කියලා. එහෙනම් කරු නියෝජ්‍ය කතානායකතුමනි, එකක් දැන් රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව ඉහළ යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොටම ණය ප්‍රතිවගත කරන වැඩපිළිවෙල තුළ ද්විපාර්ශ්විකවත්, ඒ වගේම නිල ණය හිමි කමිටුව සමගත් මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා මේ වෙනකොටම මේ වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිගින් දිගටම පුවත්පත් වාර්තා කරා සමහර අවස්ථාවන් වලදී අපි
ගරු එමෙතුම මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
අපි පෞද්ගලික බැඳුම් කර හිමියන් සමග අපි මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්නේ නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දෙසැම්බර් මාසයේ අපි බැඳුම් කර හිමියන්ට අපේ යෝජනාවලියක් අපි ලබා දුන්නා ඔවුන්ගේ කමිටුවට සහ උපදේශකයන්. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකීය ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳ නැවත තක්සේරුවක් කරලා ලබා දීපු තොරතුරු මත අපි තවදුරටත් වැඩි දියුණු කරපු යෝජනාවලියක් ලබා දීලා තියෙනවා පෞද්ගලික බැඳුම් කිරීමෙන්. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් මේ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් අපිට ලබා දෙයි කඩිනමින් කියලා. අපිට ඒ කටයුතු, මොකද ඔවුන් උනන්දුවෙන් හිටියා මුලින්දම ඔවුන් උනන්දුවෙන් හිටියා. අපිත් එක්ක ණය ප්‍රතිවගත කරන්නේ කලින්ම අවසාන කරන. හැබැයි අපිට මේ වැඩ කටයුතු සිදු කරද්දී ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තිබ්බා මේ ණය ප්‍රතිවගත කරන වැඩසටහන විනිවිදභාවයකින් සහ අනික් පැත්තෙන් හැම කෙනාටම සමාන ආකාරයට සිදු කරනවා කියලා. එහෙනම් අපි හැම පැතිකඩම්ම බලලා ඉතාම විනිවිදභාවයකින් කටයුතු කරන්න අවශ්‍ය වැඩ කටයුතු ටික සිදු කරා. ණය ප්‍රතිවගත කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා දෙවනි කාර්තුව අවසාන වෙන්න කලින් අවසාන කරන්න. මොකද ඒක වැඩ කටයුතු අවසාන කිරීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ආර්ථික වර්ධනය අරගෙන එන්න, ඊළඟට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන්න, ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කරන්න, රුපියල තවදුරටත් ශක්තිමත් වෙන්න මේ තියෙන ආර්ථික අපහසුතා පීඩනය බිම් මට්ටමට ගලාගෙන ගිහිල්ලා අපහසුතා අඩු වෙන්න විශාල වශයෙන් බලපෑමක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙවනි සමාලෝචනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 7 වෙනිදා ආරම්භ කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ සමාලෝචනයට සාර්ථකව මුහුණ දෙන්න ඒකම අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. පළවෙනි සමාලෝචනයේ තුල අපිට තිබිච්ච අභියෝග විශාල වශයෙන් අපි අවම කරගෙන තියෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමාජයේ සහ ආර්ථිකයේ විවිධ ශේෂ්ත්‍රයන් වලින් ඇතිවෙච්ච අදහස්, ඔවුන්ගේ යෝජනා තවදුරටත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි කිසිම සැකයක් නැහැ අපිට රජයක් හැටියට 3 වෙනි වාරිකයේ නිදහස් කර ගැනීමට අවශ්‍ය කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණීමේ හැකියාවක් තියේවි කියන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ. මුල ඉඳන්ම මේ ධනාත්මකව මේ වැඩ කටයුත්ත යද්දී ඍණාත්මක හැඟීම් දෙන්න කටයුතු කරා. අපි දැක්කා විදුලි බිල අඩු වෙනවා කියලා අමතුමා කිව්වා. අර නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඊටාම විනිවිදභාවයක් තියෙන ඕන කෙනෙකුට මේ සංඛ්‍යාලේඛන බලලා තීන්දුව කරන්න පුළුවන් විදුලි බිල අඩු වෙනවද වැඩි වෙනවද කියලා. රජයට තියෙන එක කළමනාකරණය කිරීම. අමතුමා කිව්වා විදුලි බිල අඩු වෙන දවස ආවා කලින් දවසේ දවස් දෙකකට කලින් ආපනශාලා හිමියන් මිල වැඩි කර. මොකක්ද පදනම? ඩොලරයත් අඩු ශක්තිමත් වෙලා තියෙනවනะ. සපයුම් ජාලයේ තිබිච්ච බාධා බොහෝ දුරට නැති වෙලා තියෙනවනะ. ඒ වගේම බාණ්ඩ හිඟයක් රටේ නැත්තම් ආර්ථිකයේ ප්‍රසාරණයක් සිදු වෙමින් පවතිනවනะ. ආර්ථික කළමනාකරණයේ ධනාත්මකතාවය අද හැම කෙනාම කතා කරනවනะ. කොහොමද වැඩි උනේ? ඇයි ඒ? ඔවුන් ලබපු ඒ තිබ්බ මිල ගණන් වැඩි කරලා විදුලි බිල අඩු වුණාම අඩු කරා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ දේවල් වලටත් අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. එහෙනම් අපි විශ්වාස කරනවා එකක් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම, ඒකම ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීම. මම ඔබතුමාගේ විනාඩි දෙකක අමතර කාලයක් ඉල්ලනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි, සහන ලබා දීමේදී විශේෂයෙන්ම අස්වසුම අපි ඉල්ලුම් පත්‍ර කැදවල තියනවාද? මේ මූලිකවම සිදු කළ යුත්තේ ප්‍රතිලාභියා ඉල්ලුම් පත්‍රයක් දැමීම. මේ වැඩ කටයුත්ත සිදු කරන්න මේ මුළු පාර්ලිමේන්තුවේම මහජන නියෝජිතයන් අපිට සහයෝගය ලබා දෙන්න. මොකද මෙතන අස්වසුම සම්බන්ධයෙන් නැති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ ප්‍රශ්න කරන අය හදවට තට්ටු කරලා බලන්න. තමන් හඳුනාගත්ත ඉන්න ගමේ දුප්පත් දිළිඳු සියලු දෙනාට තමන් කොච්චර දුරට උදව් කරාද කියලා ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් දාන්න. දේශපාලඥයෝ හැටියට අපිට කරන්න පුළුවන් ඉල්ලුම් පත්‍රයක් දාන්න උදව් කරන එක. එතනින් එහාට දේශපාලන මැදිහත් වීමක් කිමක් අස්වසුම ප්‍රතිලාභින් තෝරද්දී නැහැ. එතන හඳුනාගත්ත දුර්වලතා අපි අවම කළා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහර අය හිතනවා පළවෙනි වර QR කෝඩ් එකක් ඇවිල්ලා මේ වර ඉල්ලුම් කරද්දී තමන් මේ වෙනකොටම ලියාපදිංචි වෙලා කියන පණිවිඩය ආවහම එයා අස්වසුම ඊළඟට සලකා බැලීමක් සිදු කරන්නේ නැහැ කියලා. එහෙම නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එයාට QR කෝඩ් එකක් තියෙනවා නම් වාර්ෂිකව සිදුවන ක්‍රියාවලියක් මේ. වාර්ෂිකව සිදුවෙද්දී රජයේ නිලධාරීන්, ශේෂ්ඨ නිලධාරීන් තමන්ගේ තොරතුරු පිළිබඳව නැවත සමාලෝචනය කරලා ඒ තොරතුරුවල වෙනස්කම් තිබේ නම් ඒ වෙනස්කම් තහවුරු කරාට පස්සේ ඒ අය නැවත අස්වසුම ප්‍රතිලාභියෙක් බවට පත්වීම, එහෙම නැත්නම් ආර්ථික තත්ත්වයෙන් ඉහළ යාම තුළ ඔවුන් සවිවල ගැන්නු කොටසට මේ භාජනය වෙන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක වේ. ඉඳන් මේ අස්වසුම ක්‍රියාත්මක වීම තුළ රජයේ සහ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය, දුප්පත් සහ රජයේ සහයෝගය හිමි වේ යුතු කිසිම පවුලක් මග නොහැරිලා ඒ සියලුම දෙනාට ඒ ප්‍රතිලාභ ලබා දෙන. එහි තමයි ලක්ෂ 20ක ප්‍රතිලාභ ප්‍රමාණය පවුල් ලක්ෂ 24ක් දක්වා වැඩි කරලා තියෙන්නේ. ලක්ෂ පවුල් 58ක් ඉන්න රටේ ලක්ෂ 24ක් වෙත අස්වසුම ප්‍රතිලාභය ලබා දෙන්න මුදල් වෙන් කිරීම ජූනි මාසයේ සිට ගෙවීමට සිදු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු නිවෙස් වලින් මේ තහවුරු කිරීම අරගෙන පවුල් එකක වලින් තහවුරු කිරීම අවසන් කළා ජූනි මාසයේ ඉඳලා මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ බවත් ප්‍රකාශ කරමින් ආර්ථිකයේ නිවැරදි දිශානතියක ඉන්නෝ. නමුත් අපිට කලබල වෙලා රජයක් හැටියට තීන්දුව ගන්න බෑ. විපක්ෂයට වගකීමක් නැති වුණාට රජයට වගකීමක් තියෙනවා. විපක්ෂ වගකීම් විරහිතව කටයුතු කරාට රජයට වගකීම් විරහිතව කටයුතු කරන්න බෑ. වගකීම් විරහිතව කටයුතු කිරීම 2022 ඇතු වෙච්ච තත්ත්වයට වඩා බරපතල තැනකට රට තල්ලු වේවි. ඒ වින්දා රටේ ආර්ථිකය පිළිබඳව කිසිම අවධානයක් සහගත තත්ත්වයක් නැහැ. ඒ වගේම බලාපොරොත්තු තියන්න පුළුවන් ආර්ථිකයක් අපි ගොඩනගනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගොඩනැගෙන ආර්ථිකය ගෝලීය වශයෙන් ඇතිවන අර්බුදවලට තොරතුරු දෙන්න පුළුවන් ආර්ථිකයක් බවට පරිවර්තනය කරනවා කියන එකත් ප්‍රකාශ කරමින් ඔබතුමා කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. තම නිහඬ වෙනවා. ප්‍රොමිස් සුදේ කරවමත්